ගරු ජනත් චිත්‍රල් ෆර්නැන්ඩෝ මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තිබෙනවා.
ස්තුතියි ගරු මුලාසනන්ද මන්ත්‍රීතුමීනි. මම හිතන්නේ අද අධිකරණ අමාත්‍යාංශ වැශීර්ෂය සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කිරීමටත්, ඒ වගේම සාධනීය යෝජනා යම් ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමටත් මේ අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මම ගරු අධිකරණ අමාත්‍යතුමාගෙන් ප්‍රශ්නයක් විදියට ඉදිරිපත් කරලා තිබුණා, මේ අධිකරණයේ නඩු පමාව සහ නඩු ගොඩ ගැසීම සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් ඇත්තටම උපදේශකාරක සභාවේදී යම් පිළිතුරක් ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි කතා කරා. ඒ වගේම හැබැයි මේ පිළිතුරත් සමග මම හිතන්නේ 110,000ක පමණ නඩු ප්‍රමාණයක් මේ වෙනකොට විසඳීමට තිබෙනවා කියන ප්‍රමාණය එළියට ආවා. මම හිතන්නේ ඒක විශාල ගණනක්. ඒක සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වෙනවා අනිවාර්යෙන්ම. මොකද මේ ප්‍රමාණය විසඳුවේ නැත්නම් රටේ ජනතාවට යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට විශාල පාඩුවක්, හානියක්, බාධාවක් බවට පත් වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක I'd like to draw your attention, the Honorable Minister, to the Technical Assistance Report by the International Monetary Fund. I'm sure that you have laid your eyes on it by now. මේක හැබැයි මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ Technical Assistance Report එක 2023 මේක හදලා තියෙන්නේ. ඒ වෙනකොට ඔබතුමාලා මං හිතන්නේ පැල් බැඳගෙන IMF එකට ගහන කාලේ තමයි මේක හැදුවේ. හැබැයි අද වෙනකොට මම හිතන්නේ මේක ඔබතුමාලා බොහොම ආදරෙන් වැළඳගෙන තියෙන නිසා ඒකත් මම මතක් කරන්නට කැමතියි. මේ සෙක්ෂන් 4 Rule of Law කියන එක යටතේ The perception of international investors and the financial sector is that it is unattractive to do business in Sri Lanka. Citing absence of functioning judiciary as the key sticking point. So මං හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මූල්‍ය ප්‍රශ්නය සම්බන්ධයෙන්ුත් මේ අධිකරණය ඇඳගෙන විශාල ප්‍රශ්නයක් තියෙන බව ඒ වෙලාවේදීත් සිහිපත් කරලා තිබුණා. ඒක නිසා මම විශේෂයෙන් මේක මතක් කරන්නට කැමතියි. ඒ වගේම මට කියන්නට කැමතියි මේ විනිසුරුවරුන් සමග තිබෙන වර්ක්ලෝඩ් එක. මේකත් මේ IMF report එකේ assistant report එකේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. The heavy workload of judges is increased by the heavy court administration procedure. ගරු ඇමතිතුමනි, මේ administration procedure එක මම හිතන්නේ අපි නීති විද්‍යාල ඉගෙන ගන්න කාලේ ඉඳන් කතා වෙනවා. මේ කැඳවීමේ නඩු සඳහා විනිසුරුවරෙක් වාඩි වෙලා දවසක් ගත කරන එකේ තියෙන කාර්යක්ෂමතාවය. ඒක කැඳවීමේ නඩු සඳහා මේක ඇඩ්මිනිස්ට්‍රේෂන් පාර්ට් එකක් කියලා අපි නීති විද්‍යාලේ ඉන්න කාලේ මම අහලා තියෙනවා. ඔබතුමාටත් දන්න පරිදිම ඒ පොඩි කාලේ ඉඳලා අපි අහලා තියෙනවා මේක. හැබැයි අද වෙනකනුත් ඒක ක්‍රියාත්මකයි. මේක අනිවාර්යෙන්ම මම හිතන්නේ මම මේක කියවන්න අනිවාර්යෙන්ම විසඳුමක් සොයාගත යුතුයි. The lack of resources in the judiciary is clear with the Ministry of Justice citing the ratio of approximately 15 judges per million population. This is in 2023. The situation is worse now. 19. So, all right. Yeah, 15 to 19. Thank you, Mr. මං හිතන්නේ ඔබතුමා ඒ ඉලක්කයට යන්න වෙනකොට වැඩ කරගෙන යනවා ඇති. හොඳයි. ඒ වගේම මේ IMF එක කියනවා, in addition to the caseload, judges are also being consumed with running administrative matters. මම මේ කතා කරන දේ සම්බන්ධයෙන් මේ කියන්නේ. Administrative matters at court which could be managed by court administration personnel so that the judges can focus on jurisdiction. මම මේක සභාගත කරනවා ගරු මුලස්මරණ මන්ත්‍රීතුමියනි. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධිනුත් පමාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මම හිතන්නේ 2017 මේක ඇවිල්ලා PB අලුවේහාරේ වාර්තාව ඉදිරිපත් කරලා තිබ්බා. මේක විශේෂයෙන්ම කියනවා වරද සිදු කළ දිනේ සහ අධිචෝදනාව මහාධිකරණයට ගොනු කිරීම අතර සාමාන්‍ය කාලය වසර 4.7ක්. මේ 2017 මම හිතනවා මේක දැන් ඔබතුමා කිව්වා වගේ හොඳ අතට හැරිලා තියි කියලා. ඒ වගේ අධිචෝදනාව ගොනු කරන දිනේ සිට සත්‍ය ලෙසම අදාළ නඩු විභාගයේ ආරම්භ වන දින අතර කාලය සාමාන්‍ය වසර 3.7ක්. මහාධිකරණයේ නඩුවේ සාක්ෂි භාගය ආරම්භීම සහ නඩුවේ තීන්දුව අතර කාලය සාමාන්‍ය වසර 1.8ක්. එහෙම බලපුවම නඩුව මහාධිකරණ විභාග කොට අවසන් වන දින අතර සාමාන්‍ය කාලය වසර 10.2ක්. මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපි මේක විශේෂයෙන් මතක් කරන්නේ ඔබතුමාගේ අවධානයට මේක යොමු කරන්න සාධනීය යෝජනාවක් විදිහට පිළි අරගෙන මේකට කටයුතු කරන්න කියලා මම හිතන්නේ ඔබතුමාට ඒ අවශ්‍ය සහාය අපිත් ලබා දෙන්න කැමැති. ඒ වගේම ඔබතුමා මම හිතන්නේ අද උදේ පැවැත්වපු කතාවේ මේ කුලියට ලබාගෙන තිබෙන ගොඩනැගිලි සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කරා. මම පසුගිය වර්ෂයේ ප්‍රගති වාර්තාව අරගෙන බැලුවා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, වගේම ගරු මුලාසනවලට මන්ත්‍රීතුමනි. ඔබතුමා ලක්ෂ දෙකක ප්‍රමාණයක් මේ අධිකරණ අමාත්‍යංශය සම්බන්ධයෙන් වැරදුනා නේද? ඒක තමයි. මේකේ තියෙනවා ලක්ෂ 72ක්. මාසෙකට ලක්ෂ 72,54,908ක් ප්‍රමාණය හරිනේ? හරි. Thank you. ඒ වගේම මම කියන්නට කැමති පුනරුත්ථාපන, මම එකක් දෙකක් විතරයි කියන්නේ, පුනරුත්ථාපන කාර්යාංශය ස්ථාපිත කරන්න ලක්ෂ 19ක් මාසෙට. ඒ වගේම අපි බැලුවොත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය සඳහා ලක්ෂ 780ක් මේ මාසෙට ගණන්. ඉතින් මෙහෙම මම එකතු කරලා බැලුවා මේ ඔක්කොම ටික මාසෙට එනවා කෝටි 2,13,96,654ක්. ඉතින් මම හිතන්නේ මේ ලක්ෂ 72ක්, දැන් මේ ලක්ෂ 72ක් කියන්නේ ජනාධිපතිවරයාටයි තව 11 දෙනෙකුටයි මේ අවුරුදු පහම රට යන්න තියෙන සල්ලි අගමැතිතුමිය. අගමැති හිනාවෙන්නේ නැහැ. ඉතින් මම මේක බිලොක් කරේ. මම හිතන්නේ මේ මේක විශාල ප්‍රමාණයක් ඔබතුමාලාගේ මේ වියදම් කපා හැරීම හා සම්බන්ධයෙන් බලපුවම. ඉතින් ඒ වගේම මම මේ විශේෂඥගේ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ කාර්යාල ස්ථාපිත කිරීමට ලක්ෂ 14ක කුලියක්. මේවා මේ ප්‍රාග්ධන වියදම් නෙමෙයි. මේක කුලියක් වශයෙන් මාසිකව ගෙවන්නට තියෙන දේවල් මම හිතන්නේ. ඒක නිසා මට නම් තේරෙන විදිහට ඔබතුමාලාගේ ගමන් මාර්ගය අනුව මේක විශාල වියදමක් සහ නාස්තියක්.
ගරු හර්ෂණානායකර මහත්තයා,
ඔබතුමා හරි. මොකද හේතුව ඔබ දන්නවා, මේ අපි අවිලා මාස්ටරෙන් ගහපු කොන්ත්‍රාත් නෙමෙයි මේ තියෙන්නේ. නමුත් මේ වියදම් අඩු කරගන්න එපා අපි. අන්න ඒ හින්දා තමයි ගරු මන්ත්‍රීතුමනි, අපි BCC නෙමෙයි අධිකරණ අමාත්‍යය සඳහා ගොඩනැගිලක් ඉදිකිරීමට බජට් එක මිලියන 3500කට අපි අනුමත කරගෙන තියෙනවා. ඉතාම ඉක්මනින් මේ රිකරින් එක්ස්පෙන්ඩිචර් අපිට නවත්තන්න පුළුවන් එන අවුරුදු වෙනකොට.
ඉතාම ඉක්මනට නවත්තන්න මම මේක කිව්වේ ඔබතුමා ගත් තීරණ නෙමෙයි, මම ඒක දන්නවා. හැබැයි 2024 12/31 වෙනිදාට මේක අවසානයි. එතකොට ඒක කියනවා තවත් වසරකින් දීර්ඝ කිරීමට අනුමැතිය ලැබිලා තියෙනවා මේ වෙනකොට. නමුත් මම නැවතත් මතක් කරන්නේ ජනාධිපතිවරයාටත් 11 දෙනෙකුටත් රටවල් තුනකට යන්නව ගිහින් තියෙන්නේ ලක්ෂ 18යි. එතකොට මාසෙට ලක්ෂ 72ක් මෙතන වියදම් කරන එක වැඩි කියන එක විතරයි කිව්වේ. ඉතාලම ඉක්මනින් කරුණා කරලා මේකට පිළිතුරක් හොයාගන්න වෙලාව දෙන්න කරුණු.
ගරු අධිකරණ අමාත්‍යතුමා,
ඒ වෙලාවේ තිබුණු තත්ත්වයන් නැති වෙන බිල්ඩිමක් හොයාගන්න බැරි හින්දා එක කළේ. නමුත් අපි දිගින් දිගට මේ ගිනියන්න ඕනේ නැති හින්දා තමයි අර අධිකරණ පියස ප්‍රොජෙක්ට් එකට මුදල් වෙන් කරගෙන තියෙන්නේ. ඒක නිසා මේක මේ අපි හිතාමතා නාස්ති කරනවා නෙමෙයි, අපේ දෙපාර්තමේන්තු සියල්ලම එකතරට ගෙනාපු අම මේ රිකරින් එක්ස්පෙන්ඩිචර් එක නවත්තන්න පුළුවන්. ඒකට වැඩ පිළිලා අපි පටන් අරගෙන තිබෙන්නේ. මම දන්නවා ගණන් වැඩි බව.
තුමා ලක්ෂ 2ක් කියුණේ මම හිතන්නේ ගාන ඔළුවේ නැති ඉඳ. වරදගම හරි. ස්තුති. නෑ ඔළුවේ තිබුණා නම් ඔච්චර ගණනක් කියලා මම හිතන්නේ ඒක වරදින්න බෑ. ඒකයි මම I accept your answer. Thank you honorable minister. මේ ගාන කිව්වේ විනිසුරුවරුන් සඳහා තියෙන නිල නිවාස සඳහා තියෙන කුලිය නැතුව. එහෙමත් තියෙනවා විශාල ප්‍රමාණයක්. මම හිතන්නේ 416ක් අවශ්‍යතාවය තියෙනවා. දැනට තියෙන්නේ 140යි. අනිත් සියලුම දේවල් වලට අපි කුලිය ගෙවන්න වෙනවා මේ වෙනකොට. ඉතින් මම විශේෂයෙන්ම මතක් කරන්න කැමති මේ ප්‍රගති වාර්තාව 2024 ඇවිල්ලා තිබුණේ නැහැ අපේ ලයිබ්‍රරි එකට මේ වෙනකොටත්. මම ඔබතුමාගේ පෞද්ගලික ලේකම්ට කතා කරා. ලහිරු එතුමටත් ස්තුතිවන්තනේ, වගේම ශාන්නමරසේකර මහත්මයාටත් ස්තුතිවන්තනේ. මේ තොරතුරු ලබා දුන්නට මම NPP ගේ මන්ත්‍රී කෙනෙක් කියලා හිතුවා. දන්නේ නැහැ. හැබැයි මට දුන්නා ඒවා ටික. ස්තුති. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම මම කියන්නට කැමති මේ පුරප්පාඩු සම්බන්ධිනුත් විශාල ප්‍රශ්නයක් දැන් ඇති වෙලා තිබෙනවා. ඒකත් අපි ගණන් හිලව එක බැලුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ 606ක විතර පුරප්පාඩුවක්. ඒ වගේම සහකාර රජයේ අධිනීතිඥවරුන් පරිවාස මේ ප්‍රමාණය මම දන්නේ මේකත් ගණන් වැරදිලාද කියලා. සහ මට උත්තරයක් අවශ්‍යත් නැහැ. නමුත් 130ක් අනුමත වෙලා තියෙනවා කාඩර් එක. මේ වෙනකොට 130ක්ම පුරප්පාඩුයි කියලා ඒ පොතේ පෙන්නනවා. මම හිතන්නේ ඒක යම්කිසි වැරදීමක් හරිමක් කර තියෙන්නටත් පුළුවන්. ඒ වගේම මම මතක් කරන්නට කැමති ගරු ඇමතිතුමනි, මේ අවුරුද්දේ අවුරුදු 30කට වඩා අධ්‍යක්ෂීම් තියෙන සොලිසිටර් ජෙනරාල් වල 6 දෙනෙක් මේ වෙනකොට 30ක් විතර තියෙන අධ්‍යක්ෂීම් තියන අය යන්න නියමිතයි. ඒතකොට මේ පුරප්පාඩු පුරවන්නට ඉතාම ඉක්මනින් කටයුතු කළ යුතුයි. මම හිතන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ අර කියපු වාර්තාවත් එක්ක අලු විහාරේ වාර්තාවත් එක්ක බලපුවහම මේ ප්‍රශ්න නැවත ඇති වෙන්න පුළුවන්. අවශ්‍ය කාඩර් එක, අවශ්‍ය පුහුණුව තියන අය එතන නැතුව තිබුණොත්. ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 1820ක් පුරප්පාඩුයි මේ වෙනකොට. පුනරුත්ථාපන කාර්යංශයේ 204ක් වගේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් පුරප්පාඩු වෙලා තියෙනවා. ඔබතුමාගේ අවධානය ඉතාමත්ම කරුණාවෙන් ඒකට යොමු කරන්න කියලත් ඉල්ලා සිටිනවා. මම අර කුලිය ගෙවන අතරේ මම කියන්නේ ඒක සම්බන්ධයෙන් නෙමෙයි. නමුත් ඒකට මට කියන්න එකක් තිබුණා අමතක වෙච්ච. දැන් එහෙම කුලියක් ගෙවන අතරේ මේ අධිකරණවලින් අධිකරණ ශාලාවලින් යම් කිසි ගාණක් අය කරගන්නත් මේ වෙනකොට කටයුතු කරමින් තිබෙනවා. ඒක ඔබතුමා ගත්ත තීරණ නෙමෙයි. නැවතත් කියනවා මීට කලින් හිටපු අමාත්‍යවරයෙක් ගත්ත තීරණයක් මම හිතන්නේ. මේ අධිකරණවල තියෙන ආපන ශාලාවල මේ ටෙන්ඩර් කැඳවන්න දැන් මට කුලිය පිටියේ නීතිඥ සංගමයෙන් එවලා තියෙනවා මේ ලංසු කැඳවීමක් එවලා තියෙනවා 2025 පෙබරවාරි 7 වෙනිදා. මේ ආපන ශාලාව හැදුවේ අනුරපිය දර්ශන යහප මන්ත්‍රීතුමාගේ ප්‍රතිපාදන වලින් රජයේ ප්‍රතිපාදන වලින් තිබිච්ච ඒ ටික ඒ පහසුකම් ටික හදලා ඊළඟට නීතිඥවරු ටික තමයි ඒකට පුටු ටික දාලා රිජ් එකක් දාලා ඒ ටික ඔක්කොම කරේ. දැන් නීතිඥවරු කීප දෙනා ඉන්නේ මේ කෑම ගන්න ඉතාමත්ම අමාරුවෙන් ඒ කැන්ටිම කරන මිනිසුන් අතියන් ඉන්නේ. හැබැයි ලංසු කැඳවලා තියෙනවා රුපියල් 20000කටද 25000කටද ඒ මිනිස්සු 25000ක් දීලා මේක ගන්නෙ නෑ මන්ත්‍රීතුමා. මොකද මේ ඇවිල්ලා අලුත් කඩේ නෙමෙයි. තම කීප දෙනෙක් තමයි නීතිඥවරු ඉන්නේ. ඒක නිසා මේ විදිහට මේ වලින් සල්ලි හම්බ කරන්න යන එක නෙමෙයි කරන්න ඕන. තමන්ගේ තියෙන වියදම් ටික කප්පාදු කරන්න ඉතාම ඉක්මනින් කටයුතු කරන්න කියන එක මම හිතන්නේ ඉතාම ඉක්මනින් ඉතාම ආදරෙන් මම ඔබතුමාට මතක් කරන්න කැමතියි. මේක සම්බන්ධයෙන් හොයා බලන්න කියලත් ඉල්ලා සිටිනවා. ඉතින් මම අවසාන වශයෙන් කියන්නට කැමතියි ජනාධිපතිතුමා ඊයේ ඇවිල්ලා එතුමාගේ වැය ශීර්ෂ යටතේ කතා කරද්දී නීතිය සම්බන්ධයෙන් නීතිඥවරු සම්බන්ධයෙන් අධිකරණ නිලධාරීන් මං හිතන්නේ ඒකෙන් අදහස් කරේ විනිසුරුවරුන් වෙන්න ඕන. ඒ සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශ කිරීම් කීපයක් කරා. මට කරින් ජනාධිපති නීතිඥ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිසාම් කාර්යප්‍රමත්තුමත් මම දැක්ක උදේවරුවේ ඒක මතක් කරනවා. ඉතින් ජනාධිපතිතුමාට නීතිඥවරු සම්බන්ධයෙන් තියෙන අවබෝධය එහෙමත් නැත්නම් නීති වෘත්තිය සම්බන්ධයෙන් නීතියේ තියෙන මූලධර්ම සම්බන්ධයෙන් තියෙන අවබෝධය මම හිතන්නේ නීතිඥවරු බහුතරයක් මෙතන ඉන්න විශාල පිරිසක් පොඩි හැඳුන්වා දීමක් කරන්න සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද එතුමා කියනවා සන්නද්ධ කල්ලියෙක් ඉන්නවා කියලා අධිකරණ නිලධාරීන් නීතිඥවරු ඊළඟට හමුදාවේ අය පොලිසිය අය ඉන්නවා කියලා එතුමා ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරා. මම කියන්නට තිබෙන්නේ අපේ නීතිඥ මහත්මෙක් තමයි මේ නැගිටලා ඉන්නේ. ඉතින් එතුමා එතුමත් දන්නවා මේ මූලධර්මයේ මොකද්ද කියලා. මේ කියන විදිහට සැකකරුවෙක් සමග නීතිඥවරයෙකුට කතා කරන්නත් හම්බෙන්නේ නැහැ මේ යන විදිහට. එහෙම කිව්වොත් විනිසුරුවරයෙකුට සැකකරුවෙක් සමග සම්බන්ධතා පවත්වනවා නම් ඒක තනිකර නීති විරෝධී ආචාර ධර්ම විරෝධී දඬුවම් කළ හැකි වැරද්දක්. හැබැයි නීතිඥවරයෙකුට එහෙම දෙයක් නැහැ. සැකකරුවෙක් කියන්නේ සැකකරුවෙක් until he is proven guilty. එතකොට මේ කියන විදිහට කවුරු හරි ටීප් එකේ නැගලා ගියා නම් සැකකාරයෙක් සමග ඒක ඇවිල්ලා ජනාධිපතිවරයා කතා කළ යුතු දෙයක් නෙමෙයි.
අර මන්ත්‍රීතුමා ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක් තිබෙනවා.
ආචාර ධර්ම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක ජනාධිපතිවරයා හෝ මේ පාර්ලිමේන්තුවේ නීති හදලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා මෙතන ඉන්න ජාතික ජන බලවේගයේ නීතිඥවරු විශාල ප්‍රමාණයක් මේ 159 ඇතුලේ. අපි කතා කරලා අහලා බැලුවොත් මේ නීතිඥවරු පෙනී හිටපු නඩු ඔක්කොංගෙම අපරාධ නඩුවල ඒ සැකකාරයව නිදොස් කොට නිදහස් වුණාද? එහෙම වෙලා නැහැ. සැකකාරයෝ වැරදිකාරයෝ වෙච්ච අය ඇති. එහෙමනම් ඒ කතා කරපු එකත් වැරදීනේ. නීතිඥවරයා පෙනී හිටපු එකත් වැරදීනේ. ඒක නිසා එහෙම ජනාධිපතිවරයෙක් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා නීතිඥ වෘත්තියට එහෙම බලපෑම් කරන්න කතා කරපු එක ගැන මම ඉතාමත්ම දැඩි ලෙස හෙලාදකි. බැඳිලා ඉන්නවා අපි. අපේ වගකීම ඒක. අපි මේ වැරදිකාරයට පෙනී ඉන්න. ඒ නිසා ඒ කතා කරපු එක ඉතාමත්ම වැරදි. ඒකෙන් නීතිඥ වෘත්තියට as a member of the official and unofficial bar you have been in the both honorable minister. You know what are the ඔබතුමා දන්නවා ඒක. ඒක නිසා විනිසුරුවරයෙක් සැකකාරයෙක් සමග සම්බන්ධයක් තිබ්බනම් ඒක අපිට තේරුම් ගන්නට පුළුවන්. නීතිඥවරයෙක් සැකකාරයෙක් සමග එහෙම කටයුතු කරන එකට බාධා කරන්න සහ ඒ නීතිඥ වෘත්තිය කරගෙන යන්න බාධා කරන්න එපයි කියන එක මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අවසාන වශයෙන් මට තව විනාඩියක් තියෙනවා. ඒක නිසා ඔබතුමාට අපි ගරු කරනවා අපේ වෘත්තියේ ජ්‍යෙෂ්ඨෙක් විදිහටත් ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයේ සම්බන්ධයෙන් දැන් අපි මේවා කතා කරන්න කලින් ඔබතුමා සියලුම දේ උදේ කිව්වා. කියන ඔබතුමාට ඒ ගැන සාමාන්‍ය දැන විදිහට දැනුමක් ඔබතුමා අරගෙන තියෙනවා මේවා විසඳන්න ඕනයි කියලා. ඒ නිසා ඉතාමත්ම ගරු කරනවා අපේ චමින්ද්‍රාණි මන්ත්‍රීතුමියගේ වගේ අපිත් ඒකට උදව් කරන්නට ඉතාමත්ම කැමැත්තෙන් ඉන්නවා. හැබැයි මට දුක හිතෙන එක කාරණයක් මේ පහුගිය දවසක ඔබතුමා කතා කරද්දී අපේ හිටපු රාජ්‍ය නායකයෙකුට කතා කරපු විදිහට පොඩ්ඩක් මට දුක හිතුණා. Because you are better than that honorable minister. You are better than that.
මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
මට විනාඩි 30ක් දෙන්න. ඔබතුමා එහෙම කරද්දි මට මතක් වුණේ ඇත්තටම ඔබතුමා ජාතික ජන බලවේගයේ හදන මුල්ම පාර්ශවයේ ඉඳලා ඒ කාලේ ඉඳලා අපි ඔබතුමා බැලුවා දැක්කා. කමන්නේ විනාඩියේ. ඉතින් ඒ ඔබතුමාගේ දේශපාලන ගමනත් අපි බලන් හිටියා. ඔබතුමාගේ ඥාති හිත මිත්‍රාදීන් සමග අපි දේශපාලනයත් කරලා තියෙනවා. ඉතින් මට මතක් වුණේ අර ජාතික ජන බලවේගයට මුල්ගල් තියලා මෙතන්ට ආවට පස්සේ අර හොරු රැල්ලට වැටිච්ච තාපසාරාමයට යන්න නැතුව හොරු රැල්ලට වැටිච්ච ගිරවටෙච්ච ඇඩේ වෙලාද කියලා තමයි මට හිතුනේ. මොකද අනේ මොකද ඔබතුමා you are very very much better than that the honorable minister. We didn't expect something like that from you. So මම ඒක නිසා ඔබතුමාට මතක් කරනවා keep your calm. ඔබතුමා බොහොම නිෂ්කලංකව මේ වැඩේ කරගෙන යන්න. එහෙම නැතුව ගියොත් වෙන්නේ ඔබතුමාගේ මාමා වගේ පාර්ලිමේන්තුවෙන් යන දවසට මොන සිංහල වචනයක් කියලා මෙතන යන්නේද දන්නේ. ඒක නිසා ඔබතුමාට මතක් කරමින් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා ඔබ මිස්තුති.
ගරු ජී.ඩී. සූර්යබණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තිබෙනවා. ගරු අධිකරණ ඇමතිතුමා.
ගරු මන්ත්‍රීතුමනි මූලික කාරණා කිහිපයක්. එකක් තමයි ඔබ කියපු ආකාරයට ජනාධිපතිතුමා කොයි අවස්ථාවකවත් අපරාධ නීතිඥෙක්ට සැකකරුව තමන්ගේ සේවාදායකයෙක් කතා කරන්න එපා කිව්වේ නැහැ. මම අවුරුදු 25ක් නීති ජීවෘතියේ ඉන්නවා. මම කරේ අපරාධ නීතිය. අපි හැම වෙිටම අපේ සේවාදායකයා සමග කතා කරනවා. හිරගෙවල් වලට ගිහිල්ලා කතා කරනවා. ඒකට නෙමෙයි ජනාධිපතිතුමා මොකුත් කිව්වේ. නමුත් අපේ වෘත්තිය තුළ ඔබතුමත් දන්නවා මාත් දන්නවා සමහරු ඉන්නවා තමන්ගේ සීමාව ඉක්මවා යන අවස්ථාවල් තිබෙනවා. Wining and dining with a client is your choice, but you must know which client you are going to wine and dine with. But I can tell you for sure, the president never tried to regulate or intimidate any attorney at law who was doing his job. So I want to clarify that matter first. Secondly, ara man gana dakwana anukampawa neida ganan ganne pa man inne hondawa tana මගේ වටේ ඉන්න කට්ටිය මට විශ්වාසය හොරු නෑ වංචනික වේ නෑ but I am very sorry if I have hurt you by talking about that particular gentleman but I am only apologizing for hurting you not what I said thank you
Daru Chitral Panandu Mantrituma
Honorable Minister I was not hurt because you mentioned that name I was hurt by the way that you spoke because I didn't expect something like that from a gentleman like you that's all bothered me that nothing else
Very much for the kindness though much appreciated but I know where my politics lies so thank you very much